ඌවේගුරු ගෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුවා දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
අයිබෝවන් ආදරණීය දුව පුතේ, ඔන්න මේ සූදානම 10-11 ශ්‍රේණි ගණිතය පාඩම ඔබට කියලා දෙන්න. අද දවසේ ගණිතය පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ දේතලාව මධ්‍යමහා විද්‍යාලයේ ශාන්තිලාල් ගුරුපියාණන්.
අයිබෝවන් සුබ දවසක්. ශ්‍රී ලංකාවේ කඳුකරේ ජීවත් වන අපි කන්දක තිබෙන සුන්දරත්වය කඳු පාමුල සිට ඒ දිහා බලාගෙන ඉන්න ආසිතන බව. ඒ වගේම තමයි කන්ද තරණය කරන ඒ දුෂ්කර මාර්ගෝස්සේ යාමට ඇතනම් කියලා හිතෙනවා. ඒ වගේ තිබෙන සුන්දර කඳු කීපයක් ඌවපළාතේ අපට හිමිව තිබෙනවා. නමුත් කුල කන්ද, බබර කන්ද, කන්ද ඒ වගේම තමයි අපි දන්නවා පිදුරුගත තලාගල කන්ද, හන්තානේ කන්ද. ඒතර අපි දන්නවා හන්තාන කන්ද මම ඔබට සඳහන් කරේ විශ්වවිද්‍යාල ජීවිතයේදී බොහොමත්ම කැමති හන්තාන කන්ද තරණය කරන්න. ඒත් අපි දන්නවා හන්ද පාමුල සිට කන්ද දිහා බලපුවම ඒ තිබෙන සුන්දරත්වය එහි මුදුනට ගොස් ඒවා වටපිට බලා ඒ සුන්දරත්වය බලා ගන්න නැත්නම් කියලා අපිට බොහෝ විට හිතෙනවා. මේවා තරණය කරන අපේ තරුණ පිරිස දැන් ඉතා විශාල බව ඒ සුන්දරත්වය විඳ ගැනීමට පරිසරයට හානිය නොවන පරිදි ඒවා රැක බලා ගන්න උනන්දු වන බව නිතර අහන්න දකින්න ලැබෙනවා. හඳ බුන්දුන්ට ගොස් හඳ වටේ නිරීක්ෂණය කිරීමටත් ඇඟට පතට දැනෙන සිසිල මගින් හඳ පුරා ඇවිදීමටත් බොහොමත්ම ප්‍රියජනක බව බොහෝ දූදරුවෝ දන්නවා ඇති. එසේ නොමැතිනම් ඔබට පුළුවන් නිවාඩු පාඩුවේ සිටින කාලෙක තනිව හෝ දෙමෝපියන් සමග හන්දක් මුදුනට ගොස් ඒ සුන්දරත්වය විඳ දරා ගන්න. එසේම තමයි හන්දක් මුදුනට ගොස් ඒ ලබා ගන්නා සුන්දරත්වයට හාත්පසින්ම වෙනස් සිදුවීමක් අපට අත්විඳීමට පුළුවන්. කුළුණක් පාමුල සිට කුළුණ මුදුන දිහා බලා ඉහළට යාමට අපිට හැකියාව ලැබුණොත් අපි දන්නවා ඒ ඉතා භයංකාර බවත් අපි හොඳින් වටහාගෙන තිබෙනවා. නමුත් සමහරු බය නිසා යන්නේ සමහරු එසේ නොවන අවස්ථාවලදී ගොස් ඒ සුන්දරත්වය බලා ගන්නවා. ඉතින් දුවේ පුතේ අපි අද බලාපොරොත්තු වෙනවා ඌව අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ඌව ගුවන්විදුලියත් බ දියතලාව මධ්‍ය මහාවිද්‍යාලය අපි එකතු වෙලා අද දින COVID-19 මාරාන්තික වෛරසය නිසා නිතර පාසල් වසන දරුවන් වෙනුවෙන් තවත් ගණිත පාඩමක් ඔබට ඉගැන්වීමට මම දියතලාව මධ්‍ය මහාවිද්‍යාලයේ ගණිත ආචාර්ය MD සංජීව සාන්තිලාල්. ඒතර දුවේ පුතේ මම ඔබට මේ පාඩම පටන් ගන්න කලින් මතක් කරනවා ඔබ මං හිතන්නේ නිවසේ රැඳී සිටින මේ දවස්වල එහෙනම් මං හිතනවා ඔබට පුළුවන් පහසුවෙන්ම පෑනක් තමන්ගේ අතට ගන්න කොළයක් 10-11 පෙළ පොත් දෙක ළඟට ගන්න කියලා ඔබට මතක් කර සිටිනවා. නැවතත් මම ඔබට ඒ දැනුම් දෙනවා පෑනක් කොළයක් 10-11 පන්ති පෙළ පොත් ඔබ ළඟට ලබා ගන්නා ලෙස ඔබට මතක් කර සිටිනවා. ඉතින් දුවේ පුතේ අද මම බලාපොරොත්තු වෙන්නේ පරිමාණ රූප සහ ත්‍රිකෝණමිතිය යන පාඩම ගැන ඔබට යම්කිසි දල අදහසක් ලබා දෙන්න. එතකොට පුතේ අපි දන්නවා මම අර කන්දක් ගැන සඳහන් කරේ බොහෝ විට අපිට පරිමාණ රූප සහ ත්‍රිකෝණමිතියේදී බහුලව අපිට උදාහරණ සඳහා ලබා ගන්නේ උස තැන් සහ ගැඹුරු තැන්. ඉතින් මේ වගේ උස තැන් සහ ගැඹුරු තැන් වල උස මැනීම අපි දන්නවා ඉතා දුෂ්කර කාර්යයක් බව. ඉතින් මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දිනේදී පරිමාණ රූප සහ ත්‍රිකෝණමිතිය මගින් ඔබට මේවා පිළිබඳ පහසුවෙන් ගණනය කිරීම කරන්නේ කෙසේද කියලා හඳුන්වා දෙන්න. අපි දන්නවා පරිමාණ රූප 6-7-8 පන්තිවලදී ඔබට උගන්වනවා. ඊට පස්සේ අපි දන්නවා ත්‍රිකෝණමිතිය ආරම්භයක් වශයෙන් 9 පන්තියේදී දිගාංශය කියන පාඩම මම පසුව සඳහන් කරනවා ඔබට මේ දිගාංශය ත්‍රිකෝණමිතිය කෙසේ වැදගත් වෙනවද කියලා. ඊළඟට අපි ආරෝහණ කෝණේ අවරෝහණ කෝණේ 10 පන්තියේදී ඔබට ඉගැන්වීමට සලස්වන. ඉතින් දුවේ පුතේ බොහෝ දරුවෝ මෙම ප්‍රශ්නේ මග ඇරලා තිබුණා. නැත්තම් හදපු දරුවොත් විශාල ප්‍රමාණයක වැරදි තමයි අපි ගොඩක් දැක්කේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ ඔබේ පෙළ පොතේ අගට තියෙන පාඩමක්. අපි දන්නවා COVID-19 නිසා මේ අගට තියෙන පාඩම් ඔබට ඉගෙන ගැනීමට අවස්ථාවක් නොලැබුණු බව. 2020 දරුවන්ට. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා 2021 දරුවන්ට මෙම පාඩම කලින්ම ඔබගේ මනසට ඇතුළත් කරන්න. මම දන්නවා මෙම පාඩම මේ මං උගන්වන ආකාරය 100%ම ඔබේ මනසේ රැඳී තියෙන එකක් නෑ. නමුත් යම් කිසි දල අදහසක් ඔබේ අතේ තිබුණොත්, ඔබේ ඔළුවේ තිබුණොත් ඔබට පුළුවන් පහසුවෙන්ම මෙම පාඩමේ අභ්‍යාස ටික කරගන්න. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මුලින්ම 6-7 පන්තිවලදී ඉගෙනු පරිමාණ රූප පිළිබඳව දල අදහසක් ඔබට ලබා දෙන්න. නැත්නම් 6-7 පන්තිවල ඉගෙනු පාඩමක් නිසා ඔබට පහසුවෙන් මෙය කරගැනීමට හැකියාව ලැබේ. මම කලින් සඳහන් කර පරිදි පෑනක් සහ කොළයක් ඔබ අතේ තියෙනවා. දැන් එම පෑනේ අපි බලමු ඉතා කුඩා ප්‍රශ්නයකට පිළිතුරු සපයාගන්නේ කොහොමද කියලා. පරිමාණ රූපවල මම පොඩි ප්‍රශ්නයක් ඔබට ලබා දෙනවා. එහෙනම් පුතේ පෑන අතට අරගෙන කොළේ සටහන් කරගන්න. පැත්තක දිග මීටර් 15ක් වෙන මිදුලක් සෙන්ටිමීටර් 1කින් මීටර් 3ක් දැක්වෙන පරිමාණයට පරිමාණ රූපයක් අඳින්න. නැවතත් මේ ප්‍රශ්නේ ඔබට යොමු කරනවම පැත්තක දිග මීටර් 15ක් වෙන සමචතුරස්‍රාකාර මිදුලක් සෙන්ටිමීටර් 1කින් මීටර් 3ක් දැක්වෙන පරිමාණයට අඳින්න. එතකොට පුතේ මේකෙත් ක්‍රමයක් තියෙනවා. මං හිතන්නේ ඔබට මතක ඇති මෙම ක්‍රමය 6-7 පන්තිවලදී අපි කොහොමද කරේ කියලා. ඒ කෙසේ වෙතත් පුතේ මෙම අත්දැකීම 10-11 පන්තිදී අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මෙම පරිමාණ රූපේ ඔබට සරලව කරගැනීමට අද මම මතක් කර සිටිනවා. ඒතර මම නැවතත් මේ ප්‍රශ්නය ඔබට මතක් කරොත් පුතේ පැත්තක දිග මීටර් 15ක් වෙන සමචතුරස්‍රාකාර මිදුලක්. එතකොට මං කියවන සෙන්ටිමීටර් 1කින් මීටර් 3ක් කියලා. ඒ කියන්නේ පුතේ අපි අඳින රූපේ සෙන්ටිමීටර් 1කින් මීටර් 3ක් දැක්වෙනවා. එතකොට අපිට දීලා තියෙන සැබෑ රූපේ පැත්තක දිග මීටර් 15යි. එහෙනම් පරිමාණ රූපේ පැත්තක දිග කීයක් දෙන්න ඕන? එතකොට ඔබට මතක ඇති පරිමාණ රූපේ පැත්තක දිග මීටර් 15ක් තිබෙන සැබෑ රූපේ දිග පරිමාණෙන් අපි බෙදනවා. මීටර් 15 3ෙන් බෙදනවා. එතකොට එනවා 5ක්. ඒක සෙන්ටිමීටර් 5ක්. එතකොට අපිට පුළුවන් දැන් මේ සෙන්ටිමීටර් 5ක් අරගෙන අපිට පරිමාණ රූපේ අඳින්න. එතකොට පුතේ පරිමාණ රූපේ අඳිනකොට දැන් ඔබට පුළුවන් පෑනක් සහ කොළයක් ලබා ගන්න කිව්ව නිසා සැබෑ රූපේ පෑනෙන් අරගෙන දල සැලැස්මක් දාගන්න පුළුවන්. නමුත් පරිමාණ රූපේ ඔබ අනිවාර්යෙන් ඇඳිය යුත්තේ පැන්සලින්. ඒ නිසා ඔබට දැන් නැවතත් මම මතක් කර තින්නවා පැන්සලක් ලබාගෙන පරිමාණ රූපේ ලස්සනට අඳින්න කියලා. එතකොට ඒකේ පැත්තක දිග සෙන්ටිමීටර් 5යි. එතකොට සෙන්ටිමීටර් 5ක සමචතුරස්‍රාකාර පරිමාණ රූපයක් අඳිනකොට ඉතාමත් ප්‍රයසම් වෙන්න ඕන. එතකොට කොටුල් පොතේ අඳිනවා නම් ඔබට පුළුවන් පහසුවෙන්ම පැති දෙකක් අංශක 90ක් සිග්නල්ස නැඳගන්න. එසේ නොමෙතිනම් ඔබ අඳින කොටුල් කොලයක නොවේ නම් ඔබට පුළුවන් කෝණමානයක් ආධාරයෙන් ඉස්ලාම පැති දෙකක් අංශක 90ක් තිබෙන පරිදි ඇඳගන්න. ඉන්පසු පුළුවන් ඔබට කවකටුව හෝ වෙනත් ඕනෑම ක්‍රමයක් භාවිතා කර සමචතුරස්‍රය සම්පූර්ණ කරන්න. එතකොට අපි දන්නවා දැන් සැබෑ රූපේ මන් දුන්නේ මීටර් 15ක්. හැබැයි පරිමාණ රූපේ තියෙන්න ඕනි ඊට වඩා අඩු වගයක් සෙන්ටිමීටර් 5ක්. එතකොට අපි දන්නවා සැබෑ රූපේ මීටර් 15ක්. එතකොට මීටර් 15ක් කියන රූපේ සාමාන්‍ය දල සැලැස්ම පොතේ ඇඳට ඒ ආකාරයෙන්ම අඳිනකොට අපි දන්නවා පොතේ අඳින ඉඩ ප්‍රමාණය මදි කියලා. ඒ නිසා පොතේ ප්‍රමාණයට අඩු කරලා අඳිනවට අපි කියනවා පරිමාණ රූපයක් කියලා. එතකොට මේකේ අනිත් පැත්තත් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ විශාල රූපයක් කුඩා කරලා තමයි අපි දැන් ඇඳි. එතකොට කුඩාම රූපයක් විශාල කරලා අඳින්නත් පුළුවන්. එතකොට මම දුන්න ගැටලුව ඔයාලට දුන්නේ පැත්තක දිග මීටර් 15ක් වන සමචතුරස්‍රාකාර මිදුලක් සෙන්ටිමීටර් 1කින් මීටර් 3ක් දැක්වෙනසේ පරිමාණ රූපයක් අඳින්න කියලා. එතකොට මම හිතන්නේ ඉස්ලාම ඔයාලා අඳින්නේ නැති සැබෑ රූපේ දල සැලැස්ම කියලා. ඒක මනින්න අවශ්‍යතාවයක් නැහැ. සමචතුරස්‍රයක් ඇඳලා පැත්තක දිග මීටර් 15 කියලා දානවා. ඊට පස්සේ අපි පරිමාණය ලියා ගන්නවා සෙන්ටිමීටර් 1කින් මීටර් 3ක් කියලා. මෙන්න මේ පරිමාණයෙන් අර සැබෑ රූපේ මිනු බෙදන්න ඕනි. ඒ බෙදුවම අපිට එනවා සෙන්ටිමීටර් 5ක් කියලා. මෙන්න මේ සෙන්ටිමීටර් 5 මගින් තමයි පරිමාණ රූපේ අඳින්නේ. එතකොට හරියටම අඩි කෝදුව පාවිච්චි කරලා කෝණමානය පාවිච්චි කරලා කොටුල් පොතේ නම් කෝණමානය අවශ්‍ය වෙන්නේ නැහැ. හරියටම 5.0ක් වෙන පරිදි පරිමාණ රූපේ අඳින්න ඕන. ඊට පස්සේ එහි මිනුම් සටහන් කිරීමේදී සෙන්ටිමීටර් වලින් තමයි මිනුම් සටහන් කළ යුත්තේ. එතකොට අපි දන්නවා සැබෑ රූපේ මීටර් වලින් සඳහන් වෙලා තියෙනවා. එතකොට පරිමාණරූපේ සෙන්ටිමීටර් වලින් සටහන් වෙලා තිබෙනවා. එතකොට බොහෝ පරිමාණරූපවල සටහන් වෙලා තියෙන පුතේ සෙන්ටිමීටර් වලින්. අපි වැඩ කටයුතු කරන්නේ බොහෝ දුරට සෙන්ටිමීටර් වලින්. අපි දන්න සිටියමක් ගත්තත් එහි තියෙන දිග පාරක් එක්ක එහි තියෙන ගඟක් මොකක් හරි යම් කිසි ස්වභාවික දෙයක් අපි දක්වලා තියෙන පුතේ සෙන්ටිමීටර් වලින්. ඒ නිසා ඉතා විශාල ප්‍රමාණයක් වුණත් සෙන්ටිමීටර් වලින් තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඔබට පුළුවන් ඒ විදිහට මාත් එක්ක සම්බන්ධ වුණා නම් හොඳින් අහගෙන හිටියා නම් ඔය කියන පරිමාණ රූපය අඳින්න. මම තව උදාහරණයක් ඔබට ලබා දෙනවා. දිග මීටර් 120ක්. දිග මීටර් 120ක්. පළල මීටර් 70ක්. පළල මීටර් 70ක් වන ත්‍රිජුකෝණාශ්‍රාකාර මල්පාත් සෙන්ටිමීටර් 1කින් මීටර් 20ක් දැක්වෙන පරිමාණයට අඳින්න කියලා. එතකොට මම මතක් කරනවා ඔයාලා එක ප්‍රශ්නයක් විදියට ලියා ගන්න. දිග මීටර් 120ක්. පළල මීටර් 70ක් වන ත්‍රිජුකෝණාශ්‍රාකාර මල්පාත් සෙන්ටිමීටර් 1කින් මීටර් 20ක් දැක්වෙන පරිමාණයට අඳින්න. එතකොට මේ අඳින දේ පුතේ දුවේ ඔබට 11 පන්ති ලැබෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතා කුඩා දේෙන් පටන් අරන් ඔබට අවශ්‍ය ඉලක්කයේදී මනාව ඒ කටයුතු කරන්න මේ කුඩා උදාහරණ ඔබට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා නැවතත් ඔබට මතක් කර තින්නවා ඔබ කරන කටයුත්ත. එතකොට මං අද මේ උගන්වන පාඩම අවසන් වනතුරුම ඔබ අසා සිටිය යුතුයි. එසේම තමයි මම ඔබගේ පෙළපොත මාර්ගයෙන් ප්‍රශ්නයක් ලබා දෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු නැවත අප වෙත ලබා දිය යුතුයි. නැවතත් මම කලින් ප්‍රශ්නෙට යොමු වෙනවා දුවේ පුතේ. එතකොට අපි දන්නවා සෙන්ටිමීටර් 1කින් මීටර් 20ක්. එතකොට දිග දීලා තින්නේ මීටර් 120යි. පළල දීලා තිනවා මීටර් 70යි. එතකොට අපි දන්නවා කලින් පරිමාණ රූපය අඳිනකොටත් අපි කරේ පරිමාණයෙන් බෙදුවා. 120 20ෙන් බෙදුවා. 6යි. එතකොට අපි දන්නවා පරිමාණ රූපයේ එන්න ඕනි මොනවාද මිනු සෙන්ටිමීටර්. එහෙනම් දිග එනවා සෙන්ටිමීටර් 6යි. පළල 70 බෙදෙනවා 20යි. එතකොට සෙන්ටිමීටර් 3.5යි. එතකොට අපි පුතේ පරිමාණ රූපයේ අඳිනකොට පූර්ණ සංඛ්‍යා හෝ දශම ලැබිය හැකි. අපිට පුළුවන් ඒවා අඩිකෝදුව භාවිතයෙන් නිවැරදිව මැනලා පරිමාණ රූපයේ ලස්සනට නිර්මාණය කරගන්න. නැවතත් මම මතක් කරනවා අර ත්‍රිජුකෝණාශ්‍රයේ දී තිබුණ දිග සහ පළල යන මිනුම් දෙකම මීටර් 20ෙන් බෙදිය යුතුයි. එතකොට 120 20ෙන් බෙදුවම 6යි. 70 20ෙන් බෙදුවම 3.5යි. එතකොට ලස්සන පරිමාණ රූපයක් ඔබට ලැබෙනවා. සෙන්ටිමීටර් 6ක් දිග, සෙන්ටිමීටර් 3.5ක් පළල පරිමාණ රූපයක්. එතකොට මම පුතේ දැන් උදාහරණ දෙකක් ඔබට මතක් කර සිටියා. එතකොට අපි කරේ දී ඇති පරිමාණයකට සැබෑ රූපයක පරිමාණ රූපයක් ඇඳීම. එතකොට ඒකේ ප්‍රතිලෝම දිශාවට ගැටලුවක් ලබා දුන්නොත් ඔබට සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් ලෙස ඇඳ ඇති පරිමාණ රූපයක සෙන්ටිමීටර් 7කින් නිරූපණය වන සැබෑ දිග සොයන. එතකොට මේ වගේ ප්‍රශ්න පුතේ පසුගිය ප්‍රශ්න පත්‍රවල 11 පසුගිය ප්‍රශ්න පත්‍රවල බොහෝ දක්නට ලැබෙන ගැටලු. එතකොට ඔබට පුළුවන් අපි කලින් කරේ බෙදීමක්. તો මේකෙදි සිදු වෙන්නේ අනිවාර්යයෙන්ම ಗುಣ කිරීමක්. ඒ කෙසේ වෙතත් අපිට පුළුවන් එවලට කල්පනා කරලා මේ ගැටලුව පහසුවෙන්ම විසඳන්න. එතකොට මේ පරිමාණය ඔබට අමතක කරන්න බෑ. සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක්. සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක්. එතකොට දීලා තියෙන සෙන්ටිමීටර් 7ක්. එහෙනම් අපිට පහසුවෙන්ම අවබෝධ වෙනවා සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක් නම් සෙන්ටිමීටර් 7කින් කොපමණද කියලා. එහෙනම් අපි මං කලින් සඳහන් කරපු විදිහට ඔබට ಗುಣ කිරීමක් තමයි සිදු කිරීමට වන්නේ. එතකොට 7 10 70යි. එතකොට අහන්නේ සැබෑ රූපේ දිග. සැබෑ රූපේ දිග එනවා සෙන්ටිමීටර් 70යි. එතකොට අපි දන්නවා පුතේ ඔය කුඩා 6 7 8 පන්ති වලදී උගන්වපු පරිමාණ රූප 10 11 පන්ති වලදී අපි බෙහෙවින්ම භාවිතයට ගන්නවා. ඒ නිසා පුතේ දුවේ කිසිම දෙයක් ඔබට අත්හැල නොහැකි. අපි දන්නවා එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම හරියටම කරගත්තු දරුවෝ එයාලට හොඳින් පාඩම් අවබෝධ වෙලා ඔවුන් පන්තිවල ඉහළ තැන්වල ඉන්නවා. ඒ නොසලකා ඉන්න එපා. ඒ නිසා ඔබට මතක් කර සිටිනවා 6 7 8 කියලා නෑ. ඔබට අවශ්‍ය වෙලාවදී මේවා ප්‍රයෝජනවත් වෙනවා. නැවතත් මම යනවා 9 පන්තියේ දිගාංශයේ ගැටලුවකට. මම හිතනවා පුතේ දිගාංශය මම අද පාඩම තියෙන්නේ 10 11 පන්ති වල දරුවන්ට දිගාංශය කියන කොටසත් පරිමාණ රූප සහ ත්‍රිකෝණමිතියදී ඉතාමත් වැදගත් වෙනවා. දිගාංශය මම පොඩ්ඩක් ඔබට මතක් කරනවා ගැටලුවක් දෙන්න කලින් දිගාංශය සෑම විටම උතුරේ සිට දක්ෂිණාවර්තව මනිනවා. උතුරේ සිට දක්ෂිණාවර්තව මනින කෝණයක්. දිගාංශය කියන්නේ කෝණයක් මතක තියාගන්න ඔබ. ඔබ මතක තියාගන්න දිගාංශය කියන්නේ උතුරේ සිට දක්ෂිණාවර්තව මනින කෝණයයි. මේම කෝණය ඉලක්කම් තුනකින් ප්‍රදර්ශනය කරන්න ඕනේ. එතකොට පොතක අපි දැක්කොත් ඉලක්කම් තුනක් තියෙනවා නම් අංශකයකට දාලා අංශක 50 කියලා හිතමුකෝ අපි. එහෙනම් අංශක 50 අපි ලිවිය යුතුයි 0.5 0.1 ආදී වශයෙන්. එතකොට මේ දිගාංශයේ අභ්‍යාස 9 පන්තිදී මම හිතන්නේ ඉතා විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. එතකොට අද 10 11 පන්තිවල දරුවන්ට නැවත වැදගත් වෙනවා තමන්ගේ ඉලක්කය සපුරා ගන්න 9 පන්ති අපි ගෙන්නු එම පාඩම් නැවත මතක් කරගන්න. මම ඉතාම කුඩා ප්‍රශ්නයක් ඔබට ලබා දෙනවා. මම හිතන්නේ ඔබට වෙලාව තියෙනවා මෙම ප්‍රශ්නය සටහන් කරගන්න. ඔබ සටහන් කරගන්න තමන් ළඟටගත් කොලේ මෙන්න මේ කුඩා ගැටලුව. ඒ සිට බීහි දිගාංශය අංශක 50කි. ඒ සිට බීහි දිගාංශය අංශක 50කි. බී සිට එහි දිගාංශය සයන්. බී සිට එහි දිගාංශය සයන්. අපි දන්නවා 9 පොතේ කලින්ම අපි උගන්වන්නේ ඔන්න ඔය ඉතා කුඩා ගැටලුව. එතකොට ඔබට පුළුවන් ඔබගත් කොලේ පැන්සල අතටගෙන කතරයක් දාලා ලක්ෂයක් ලකුණු කරලා එය ඒ කියලා නම් කරන්න. කතරයක් දාලා නැත්නම් ලක්ෂයක් ලකුණු කරලා ඒ කියලා සටහන් කරා. අපි දන්නවා ඒ ලක්ෂයට සටහන් කරනකොට ඒ කතරේ මතම යොදන්න එපා. පොඩ්ඩක් පැත්තකින් ඒ කියන ලක්ෂය සටහන් කරගන්න. අපි දන්නවා එතකොට දීලා තියෙන ඒ සිට බී හි දිගාංශය අංශක 50කි. ඒ සිට එතකොට ඒට ඔබ එම ලක්ෂයට අත තියාගන්නකො. අත තියාගත්තොත් එතන ඉඳන් උතුරක් ලකුණු කරන්න. උතුරක් ලකුණු කරන්න. එතන උතුර උයන්න දාන්නත් පුළුවන්. නෝත් කියන එකේ නගුර දාන්නත් පුළුවන්. එතකොට ওই දෙකම විභාග ප්‍රශ්න පත්‍රයේ සටහන් කර දෙකෙන් එකක් විභාග ප්‍රශ්න පත්‍රයේ සටහන් කර තියෙනවා. ඒකෙන් ඔබට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් උතුර කොහේද කියලා. අපි දන්නවා පොතේ ඉහළට තමයි උතුර සටහන් වෙන්නේ. ඉතින් ඒ ආදි වශයෙන් ඔබට පුළුවන් උතුර ලේසියෙන්ම අඳුර ගන්න. ඉතින් උතුරේ සිට අංශක 50ක් කොයි පැත්තටද අපි මනින්නේ? දක්ෂිණාවර්තව. දක්ෂිණාවර්තව කියන්නේ අපි අපේ පැය 12 ඔරලෝසුවේ කටු කැරකෙනවා. කටු කැරකෙන දිශාව තමයි දක්ෂිණාවර්තව කියන්නේ. තේරුණාද ඔබට? මේ තමන්ගේ ඔරලෝසුවක් දැක්කොත් ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තට අපි කියනවා දක්ෂිණාවර්තව කියලා. ක්ලොක් වයිස් කියනවා අපි. දක්ෂිණාවර්තව අංශක 50ක්. එතකොට අංශක 50ක් සටහන් කරන උරුතේ අංශක 90 පහු වෙන්න විදියක් නැහැ. අංශක 50 සටහන් කරගන්න. සටහන් කරගත්තට පස්සේ ඒ සිට ඒ රේඛාව දික් කර ඒ රේඛාවේ ලක්ෂයක් ලකුණු කරන්න B කියලා. එතකොට අපි දන්නවා ඒ සිට B හි දිගාංශය අංශක 50යි. දැන් ඒට අත තියාගෙන බැලුවම අපිට වෙන උතුරේ ඉඳන් දක්ෂිණ ආවර්තව තියෙන අංශක 50 කියලා. හැබැයි ප්‍රශ්නේ අහන්නේ B සිට A හි දිගාංශය සොයන්න කියලා. B සිට. එතකොට නැවත B සිට කිව්වම පුතේ නැවත Bට උතුරක් ඇඳගන්න. එතකොට B ලක්ෂය 4කින් යොදලා තියෙන්න ඕනේ. එතකොට B වලට අපි දැන් උතුරක් යොදා ගන්නවා. උතුරේ ඉඳන් දක්ෂිණ ආවර්තව භ්‍රමණය වෙලා බලන්න එතන කෝණේ කොච්චරද කියලා. අපිට පේනෝ පුතේ අපි දන්නවා උතුරවල් දෙකක් අපි අඳිනවා. උතුරවල් දෙකක් A වලත් ඇඳලා තියෙනවා B වලත් ඇඳලා තියෙනවා. එතකොට මේ දෙන්නම සමාන්තරයි. මේ දෙන්නම සමාන්තරයි. එතකොට අපි දන්නවා සමාන්තර රේඛා දෙකක් ගත්තම අපිට මතක් වෙනවා නිතරම අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ. එතකොට අපිට උතුර සටහන් කරාට පස්සේ මම කියනවා උතුර බීසිට සටහන් කරා නම් පහලට කඩීරක් යොදලා බලන්න ඉස ඩකුරක් පැහැදිලිව ඔබට දිස් වෙනවා. මේ ඉස ඩකුර නිසා අපිට පැහැදිලිව පේනවා ඉස S කෝණ දෙක ඒකාන්තර කෝණ කියලා. ඒතකොට ඒකාන්තර කෝණ සමානයි. ඒකාන්තර කෝණ එහිදී සමානයි. ඒ කියන්නේ අංශක 50යි. එතකොට උතුරේ ඉඳන් අපි භ්‍රමණය වුණාම දැන් අපිට පේනවා අංශක 180කුයි තව අංශක 50කුයි භ්‍රමණය වෙන්න ඕනි කියලා. නැවතත් මම ඔබට ඒ සඳහන් කරනවා බීසිට එහි දිගාංශය. බීසිට එහි දිගාංශය. එතකොට බීසිට එහි දිගාංශය අංශක 180ට අංශක 50ක් එකතු කරන්න. එතකොට අංශක 230යි. තේරෙනවද? එතකොට ඔබට නැවත මතක් කරන මේ ගැටලුව ඔබට පුළුවන් දැන් මං කියන දේ ඔබට පැහැදිලිව කරගන්න බැරි වුණා නම් ඔබට පුළුවන් ප්‍රශ්නේ වෙත යොමු වෙලා හොයලා බලන්න අංශක 230ක් වෙනවද කියලා. මම නැවතත් මේ ප්‍රශ්නේ ඔබට යොමු කරනවා. ඒ සිට බී හි දිගාංශය අංශක 50කි. බී සිට ඒ හි දිගාංශය සොයන්න. එතකොට දිගාංශය කියන දේ මං කලින් ඔබට සටහන් කරා උතුරේ සිට දක්ෂිණාවර්තව මනින කෝණය. ඒ කෝණ ඉලක්කම් තුනකින් ප්‍රදර්ශනය කරන්න ඕනි. මම ගැටලුවක් ලබා දුන්නා. ඒ ගැටලුවේ පිළිතුර ලැබෙන්න ඕනි අංශක 230යි. එතකොට පුතේ දිගාංශය තිරස්තලයේ කෝණය ලෙස අපි හඳුන්වනවා. එතකොට ඔබට 11 පන්තිය ත්‍රිකෝණමිතික ගැටලුවවලදී තිරස්තලයේ කෝණ සහ සිරස්තලයේ කෝණ කියලා වර්ග දෙකක් ඔබට හමු වෙනවා. එතකොට අද මම මේ කරන්නේ ඔබට ඉදිරියේදී ඉගෙන ගන්න තියෙන පාඩමක්. එතකොට මේ පාඩම අපි දන්නවා බොහෝ විට පුතේ දුවේ 3 පොතේ තිබෙන නිසා බොහෝ දුරට එක එක වේගින් ලැබෙනවා ඔබට ඒක ඉගෙන ගන්න. එක එක මග ඇරෙනවා. ඒක නිසා මම මේ පාඩම ඔබට කලින්ම තෝරගත්තේ එහෙම නොවෙන්න. එතකොට අපි දන්නවා පසුගිය පොත් වෙනස් කිරීමට කලින් අපි දන්නවා මෙය 10 පොතේ කොටසක් තිබ්බ බව. දැන් 11 පොතේ පමණක් තිබෙන නිසා මම බලාපොරොත්තු වෙනවා ඔබට මෙම පාඩම කලින් කල්ැතුවම ඔබේ මනසට යොමු කරන්න. එතකොට ඔබට පුළුවන් දැන් ත්‍රිකෝණමිතිය සඳහා සූදානම් වෙන්න. එතකොට ත්‍රිකෝණමිතියේ අපි දැන් ඉස්ලාම් මන් සාකච්ඡා කරේ පරිමාණ රූප ගැන, ඊළඟ දිගාංශයේ ගැටලුවක් ඔබට ලබා දුන්නා. මමත් තව ගැටලුවක් ඔබට ලබා දෙනවා දිගාංශයේ උදාහරණ දෙක. එතකොට ඔබට පුළුවන් දැන් නම් පුතේ මේ ගැටලුව ඔබ අනිවාර්යෙන් සටහන් කරගත යුතුයි. එසේ නොවුනොත් අර කලින් අපි මම කියලා දුන්න දිගාංශ ගැටලුවට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. ඒක නිසා මම නැවත ඔබට ගැටලුව ලබා දෙනවා. නැවක් P වරායේ සිට කිලෝමීටර් 75ක් දුරින් ඇති Q වරායට අංශක 50ක දිගාංශයේ යාත්‍රා කොට Q වරායට ළඟා විය. Q වරායට ළඟා විය. එතකොට P වල ඉඳන් තමයි ගමන ආරම්භ කරලා තින්නේ Q වරායට සෙන්දු වෙලා තිනු. එතකොට මම වචන කීපයක් ඔබට දැන් සටහන් කරා. ඒදී ළඟා විය, සෙන්දු විය, ඒ සියල්ලම එම ස්ථානයට ගියා කියන එක තමයි අපි මෙහිදී සටහන් කරන්නේ. ඉන්න අනතුරු Q සිට කිලෝමීටර් 100ක් R වරාය දිගාංශය අංශක 140ක දිශාවට යාත්‍රා කොට R වරායට සෙන්දු විය. නැවතත් එම ප්‍රශ්නේ මම මුලින් ඉඳන් එකවරම කියවන ඔබ සටහන් කරගන්න. නැවක් P වරායේ සිට කිලෝමීටර් 75ක් දුරින් ඇති Q වරායට අංශක 50ක දිගාංශයකින් යාත්‍රා කොට Q වරායට ළඟා විය. ඉන්න අනතුරු Q සිට කිලෝමීටර් 100ක් ඈතින් ඇති R වරායට අංශක 140ක් දිගාංශයේ යාත්‍රා කොට R වරායට ළඟා විය. එතකොට P සිට Q වලට යනවා, Q වල සිට R වලට යනවා. මෙයත් ඉතාම සරල ගැටලුවක්. එතකොට මේ ගැටලුව පුතේ වඩාත්ම වැදගත් වෙන්නේ උසස් පෙළ ගණිතය, විද්‍යාව, ඊළඟට තාක්ෂණ වේදේ කරනකොට ත්‍රිකෝණමිතිය කියන ගැටලු ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. එනිසා ඔබට කොයිම අවස්ථාවකදීවත් මෙම ගැටලුව අතාරින්න බෑ. එනිසා මම බලාපොරොත්තු වුණා පුතේ දුවේ අපිත් කොහොමත් ගණිතය කරන ගුරුවරු බොහොමත්ම කැමති ගැටලුවක් තමයි මේ ත්‍රිකෝණමිතික ගැටලුව. ඒක ඔබ වෙත ලබා දුන්නොම අපි දන්නවා ඔබේ ජීවිතේ ඔබ පසු කරන කඩින් වලදී ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා කියලා. ඒ නිසා මම නැවත මතක් කරනවා P වරායේ සිට Q වරායට කිලෝමීටර් 75ක් තියෙනවා. අංශක 50ක දිගාංශයෙන් තමයි යාත්‍රා කරලා තියෙන්නේ. Q සිට R වරායට කිලෝමීටර් 100ක් තියෙනවා. අංශක 140ක දිගාංශයෙන් තමයි යාත්‍රා කරලා තියෙන්නේ. එතකොට P සිට Q වලට යනවා, Q වල සිට R වලට යනවා. එතකොට දැන් මගේ ප්‍රශ්නේ පුතේ R සිට P හි දිගාංශය. ඊට පස්සේ R T දුර. එතකොට මේ ගැටලුව පුතේ දැනට ඔයාලා කරනවා නම් ඔබට කරන්න පුළුවන් පරිමාණ රූපයක් මගින් විතරයි. ඒකයි මම අර කලින් සඳහන් කරේ 6 7 8 පන්ති වලදී. ඉගෙනු පරිමාණ රූප ඔයාලට අතාරින්න බෑ කියලා. එතකොට මේ ගැටලුව තවත් විදිහකට විසඳන්න පුළුවන්. ඒ තමයි ත්‍රිකෝණමිතික අනුපාත කියලා. එතකොට ත්‍රිකෝණමිතික අනුපාත ඔබට උගන්වන්නේ 11 දිනේ. ඒකෙන් 6 7 8 9 10 පන්ති වල සියලුම දරුවන්ට මෙම ගැටලුව විසඳන්න වෙන්නේ පරිමාණ රූප භාවිතය. එම නිසා මම මුලින්ම ඔබට සඳහන් කරනවා මෙම ගැටලුව පරිමාණ රූපයක් භාවිතයෙන් විසඳන්න. එතකොට ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මාත් එක්කම මේ ගැටලුව පරිමාණ රූපයක් බවට පත් කරගමු. ඉස්ලාම නැවත ඔබට පුළුවන් සැබෑ රූපයේ දල සලස්මක් යඳගන්න. එතකොට කතරයක් දාලා P කියලා සඳහන් කරගන්න. පොතේ මැදට වෙන්න P කියන ලක්ෂය ලකුණු කරගන්න. ඒ P කියන ලක්ෂය ඇවිල්ලා වරායක්. තේරුණාද? තේරුණා. එතකොට අංශක 50ක දිගාංශයෙන් කිලෝමීටර් 75ක්. එතකොට අංශක 50ක දිගාංශයෙන්. එතකොට දිගාංශයේ මම කලින් සඳහන් කරපු පරිදි උතුරක් ඉහළට ඊතලයක් ගහන P වල සිට ඉහළට ඊතලය දාන එක N කියලා දාන N වල සිට දක්ෂිණාවර්තව අංශක 50ක් ලකුණු කරා. එතකොට මම අංශක 50 කල්ලුත් ඔබට සඳහන් කරා. දැන් ඔබට පහසුවෙන්ම පුළුවන් මේ අංශක 50ක දිගාංශයේ රේඛාවකින් දිස්වන අඳින්න. එතකොට අංශක 50 ඇඳලා ඒකේ එම රේඛාව මත දාන්න ඔබ කිලෝමීටර් 75 කියන. ඊට පස්සේ ඒකේ දුරක් ගියාට පස්සේ Q කියන වරාය ඔබට හම් වෙනවා. එතකොට ඒ රේඛාව මත Q කියලා දාලා Q වලටත් ඔබ ඇඳ ගන්න උතුරක්. උතුරේ සිට දක්ෂිණාවර්තව අංශක 140. අංශක 140. එතකොට අංශක 140 කියන පුතේ අපි දන්නවා 90ට වඩා වැඩි. 180ට වඩා අඩුයි. එතකොට ඔබට දැන් හොඳින් අඳිනකොට තේරෙන්න ඕනි මෙම අංශක 140 කෝණය සාමාන්‍යයෙන් එන්න ඕනි ගිනිකොන දිශාවට බව. ගිනිකොන දිශාව හා සම්බන්ධ බව. ඒකෙන්ද නැවත මම ඔබට සඳහන් කරනවා P ලක්ෂයෙන් Q ලක්ෂයට යනවා, Q ලක්ෂයෙන් R ලක්ෂයට යනවා. එතකොට PQ දුර කිලෝමීටර් 75යි, ඊළඟට QR දුර කිලෝමීටර් 100යි, දැන් P සිට Q හි දිගාංශය අංශක 50යි ඊළඟ Q සිට R වල දිගාංශය අංශක 140යි. ඔය කියන විදිහ සැබෑ රූපයේ දලසලස්ම ඔබට අඳ ගන්න පුළුවන් නම් ඔබට පුළුවන් මේ පරිමාණ රූපයක් භාවිතයෙන් මම අර අහපු ප්‍රශ්න දෙකට උත්තර හොයාගන්න. එතකොට පරිමාණ රූපයක් අඳින්න කලින් ඔබ තීරණය කරන්න ඕනි මෙම පරිමාණ රූපය අපි මම අඳින්නේ කුමන පරිමාණයෙන්ද කියලා. එතකොට මම පරිමාණයක් කොහෙදි සඳහන් කරේ නැහැ. එතකොට පුතේ අපි සාමාන්‍යයෙන් ඔබට ගැටලු ලබා දෙනකොට පරිමාණයක් ලබා දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්. පරිමාණයක් නොදුන අවස්ථාවේදී ඔබට කල්පනා වෙන්න ඕනි මෙම කිලෝමීටර් 75 සහ කිලෝමීටර් 100 පොතක අඳින්න බැරි බව. ඒතර පොතේ අඳින්න පුළුවන් ප්‍රමාණයට ඒ කුඩා කළ යුතු බව. ඒතකොට 75යි 100යි 75යි 100යි නිසා මම ඔබට යෝජනා කරනවා එහෙනම් සෙන්ටිමීටර් 1කින් කිලෝමීටර් 25ක් පමණ ගමු කියලා. ඒතකොට 75ත් 25ෙන් බෙදෙන්න ඕනි 100ත් 25ෙන් බෙදෙන්න ඕනි. ඒතකොට 75 25ෙන් බෙදුවම 3යි සෙන්ටිමීටර් 3යි. 100 25ෙන් බෙදුවම සෙන්ටිමීටර් 4යි. ඒතකොට 3යි 4යි. ඒ විදිහට එන්නේ. ඒතකොට අර PQR PQR කෝණේ පුතේ ගණනය කරලා බැලුවම ඔබට එම අංශක ගණන සොයා ගන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන් පරිමාණ රූපය අඳින්න ඇඳලා PR දිග මැනලා ලියන්න මැනලා ලියලා අර පරිමාණෙන් නැවත ගුණ කරන්න ඕනේ. ඒතර PR දිග අපිතුමු සෙන්ටිමීටර් 10ක් ආවේ කියලා. සෙන්ටිමීටර් 10 එමනම් 25න් ගුණ කරන්න ඕනේ. එහෙනම් කිලෝමීටර් 250ක් වෙනවා. කිලෝමීටර් 250ක් වෙනවා. එහෙනම් ඔබ මෙම ගැටලුව තමන්ගේ කොලේ සටහන් කරගෙන පිළිතුරු ලබා ගන්න උත්සාහ කරන්න. ඒ නිසා මම පසුව ඔබට කොළහ පන්ති ගැටළු වලට යනවා. ඒ අවස්ථාවේදී ඔබට නැවත සඳහන් කරනවා මම මේ මතක් කිරීමක් විතරයි ඔබට කරගෙන යන්නේ. දැන් ඒතොර පරිමාණ රූපය ඊළඟ දිගාංශය ඊළඟ මම යනවා ඔබට මතක් කරනවා සිරස්තලයේ කෝණ. ඒක සිරස්තලයේ කෝණ වර්ග දෙකක් තියෙනවා පුතේ. ආරෝහණ කෝණයයි අවරෝහණ කෝණයයි. ඒතොර ආරෝහණ කෝණය අපි දන්නවා අස්මත්තේ සිට තැන ඔබට පුළුවන් ඔබ ඉන්න තැන සිට කෙලින්ම ඈත තියෙන ගහක් දිහා බලන්න. ඊට පස්සේ ගහේ මුදුන බලන්න ඕනි නේද? අපි ඔළුව හරවනවා ඉහළට. ඔළුව ඉහළට හරවනවා නම් අපි කියනවා ආරෝහණ කෝණය කියලා. එතකොට ඔළුව පහළට හරවනවා නම් අපි කියනවා අවරෝහණ කෝණය කියලා. එතකොට අපිට පේනවා ඇහැ කිබ්බ මට්ටමේ සිට ගසේ මුදුනට හරවනවා ඊළඟට ගසේ පාමුලට හරවනවා. ගසේ මුදුනට ඉහළ බලනවා නම් තිරස් මට්ටමේ සිට ඉහළ බලනවා නම් අපි කියනවා අවරෝහණ කෝණය කියලා. තිරස් මට්ටමින් නම් පහළ බලනවා නම් අපි කියනවා අවරෝහණ කෝණය කියලා. එතකොට පුතේ ත්‍රිකෝණමිතියේදී අපිට මේ කියන සියලුම කරුණු අවශ්‍ය වෙනවා. ඒකෙන්ද ඔබට 9 10 පන්තිවලදී කරපු එම පාඩම් මම නැවත ඔන්න මතක් කරා. දැන් බලමු අපි 11 පන්තියේ ත්‍රිකෝණමිතිය ගැටළු වලට යන්නේ කොහොමද කියලා. ත්‍රිකෝණමිතිය ගැටළු වලදී දිගාංශය සහ සිරස්තලයේ කෝණ එකවරම ඔබට ලැබෙන්නේ නැහැ. ඒතොස ත්‍රිකෝණමිතිය කුමක්ද කියලා ඔබට මුලින්ම අපි හඳුන්වලා දෙනවා. ඒතොර ත්‍රිකෝණමිතිය කියන්නේ පුතේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක අපි දන්නවා කෝණ තුනක් තියෙනවා පාද තුනක් තියෙනවා කියලා. ඒතොර ත්‍රිකෝණමිතියෙන් අපි කරන්නේ පුතේ අපි කෝණයක් සහ පාදයක් ඔබට ලබා දී තිබෙනවා නම් ඉතුරු සියලුම දත්ත ඔබට හොයන ක්‍රමයක් තමයි ත්‍රිකෝණමිතියේදී අපි ඔබට සටහන් කරන්නේ. අපි දන්නවා මේ විදිහ එකක් ඔබට 9 දිගන ගන්න ලැබෙනවා. ඒදි කෝණ සටහන් වෙන්නේ නැහැ. ඒතොර මතක් කරගන්න ඒ තමයි පයිතගරස් ප්‍රමේයය. ඒතොර පයිතගරස් ප්‍රමේයයේදී ත්‍රිකෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග දෙනවා. ඉතිරි පාදයේ දිග පයිතගරස් ප්‍රමේයය භාවිතයෙන් හොයා ගන්න පුළුවන් පහසුවෙන්. ඒ වගේම තමයි ඒතොර ඉතිරි දත් අපි දන්නවා කෝණත් සම්බන්ධයි. කෝණ සම්බන්ධ කරගෙන නැත්නම් දිගත් සම්බන්ධ කරගෙන ත්‍රිකෝණික ත්‍රිකෝණයක ඉතිරි දත් සොයන ක්‍රමයක් තමයි ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ. ඒතොර ත්‍රිකෝණමිතික අනුපාත පුතේ තුනක් තියෙනවා. සයින් කොස් ටෑන් කියලා. ඒතොර සයින් කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණය. කොස් කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණය. ටෑන් කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. ඒතොර මේක අපි මතක තියාගන්න පුතේ සයින් කොස් ටෑන් කියලා සක බක සබ කියලා. සක බක සබ. සක බක සබ කියලා. ඒතොර පිළිවෙලින් ගත්තොත් ඒ සයින් කොස් ටෑන්. සක බක සබ කිව්වම සම්මුඛ පාදයේ දැනගෙන ඉන්න ඕනේ කර්ණය දැනගෙන ඉන්න ඕනේ. බද්ධ පාදයේ දැනගෙන ඉන්න ඕනේ කර්ණය දැනගෙන ඉන්න ඕනේ. සම්මුඛ පාදයේ දැනගෙන ඉන්න ඕනේ බද්ධ පාදයේ දැනගෙන. ඒතොර ත්‍රිකෝණික ත්‍රිකෝණයක් අපි ගමුකෝ. ඔබේ කොළයේ සටහන් කරගන්න ත්‍රිකෝණික ත්‍රිකෝණයක්. ත්‍රිකෝණික ත්‍රිකෝණයේ අංශක 90 තියෙන තැනට B ලකුණ B ලෙස නම් කරගන්න. අංශක 90 තියෙන තැනට B ලෙස නම් කරගන්න. එතකොට ඉතිරි ලක්ෂ දෙක A සහ C කියලා දාගන්න. එතකොට ගන්න ABC කෝණයේ අංශක 90යි. ABC කෝණයේ අංශක 90යි. එතකොට ABC කෝණයේ අංශක 90යි. එතකොට B කෝණයේ අංශක 90යි. අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදය. එහෙනම් AC පාදය තමයි අපි කර්ණය කියන්නේ. AC පාදය තමයි අපි කර්ණය කියන්නේ. අංශක 90ට සම්මුඛව තියෙන පාදය තමයි අපි කියන්නේ කර්ණය කියලා. ඉදිරියෙන් තියෙන. හරිම පහසුයි ඔබට ඒක අඳුරගන්න. ඔබට පුළුවන් ඒක සටහන ඔබේ කොලේ සටහන් කරගන්න. તો ඉතිරි පාද දෙක අපි දීලා තියෙන කෝණයට සාපේක්ෂව තමයි නම් කරන්නේ. මම හිතුව මම C කියන කෝණේ තෝරගත්ත කියලා හිතන්නකෝ. C කියන කෝණේ. එතකොට C කියන්නේ શીර්ෂයට අපි යොදවු නම් කරපු අක්ෂරය. තේරෙනවද? ඕනනම් පුළුවන් අපිට කෝණයට තීටා කියලා දාගන්න. එතකොට ඔබට ලැබෙනවා දැන් කෝණ වලට શીර්ෂ වලට ABC කියලා දැම්ම වගේම කෝණ අතර අංශක 90 කෝණයට අපි නම් කරන්නේ තීටා, ඇල්ෆා, ගැමා කියන හැම අකුරු යදා ගන්න පුළුවන්. එතකොට මම තීටා කියලා තමයි C කෝණේ නම් කරගන්නේ. එතකොට C කෝණයට සාපේක්ෂව බැලුවම C ට ඉදිරියෙන් තියෙන AB. එතකොට AB පාදයට කියනවා අපි සම්මුඛ පාදය කියලා. එතකොට C ත් එක්කම තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. C කෝණෙත් එක්කම තියෙන යාත් එක්කම ඉන්නවා නම් අපි කියනවා බද්ධ පාදය කියලා. එහෙනම් බද්ධ පාදේ BC. එතකොට පුතේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක පාද තුනම අඳුරගෙන තියෙන්න ඕන ඔබ ත්‍රිකෝණමිතික අනුපාත ලියන්න. එතකොට ත්‍රිකෝණමිතික අනුපාත ගත්තම පුතේ දුවේ. එතකොට මම ABC කියලා ත්‍රිකෝණයක් ගත්තා. B කියන්නේ අංශක 90. එතකොට අංශක 90ට ඉදිරියෙන් තියෙන්නේ කරණේ. එතකොට B කෝණයට ඉදිරියෙන් තියෙන්නේ කරණේ. එතකොට ඔය අකුරු මාරු වෙන්න පුළුවන්. හැබැයි අර අංශක 90 මාරු වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න අංශක 90ට ඉදිරියෙන් තියෙන පාදය තමයි කරණේ කියන්නේ. එතකොට මේක පුතේ ඔබේ පෙළ පොතේ ඔය සඳහා අභ්‍යාස 11 පෙළ පොත ඔබ ළඟට ගන්න. 11 පෙළ පොත ළඟට අරගෙන ඔබට පුළුවන් ඒ සඳහා තියෙන අභ්‍යාස පිටුව 13 වෙනි පිටුවේ 18:1 කියන අභ්‍යාසයේ ඒ තියෙන ඔබට තියෙනවා මේ පාද තුන අඳුර ගන්න. ඒක හරිම පහසුයි. දැන් මම කියලා දුන්න විදිහට කරණේ අඳුර ගන්න පුළුවන්. සම්මුඛ පාදය අඳුර ගන්න පුළුවන් බද්ධ පාදය අඳුර ගන්න පුළුවන්. එතකොට C කෝණ කියන කෝණයට අත තියාගත්තා නම් C ට ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය AB පාදය. එතකොට C ට බද්ධ පාදය ගුවම PC පාදය. එයත් එක්කම ඉන්න එක. ඒ විදිහට ඔබට මේකේ තියෙනවා ගැටලු ටිකක්. ඒ අනුව අපට පුළුවන් කරණය සම්මුඛ පාදයේ බද්ධ පාදය අඳුර ගන්න. එතකොට මේ පාද තුන අඳුර ගත්තට පස්සේ අපට පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත තුනට යොදන්න. එතකොට sin cos tan කියලා තියෙනවා. එතකොට අපි බලමු sin ACB කියන්නේ C කෝණයට අත තියාගන්න. එතකොට sin කියලානේ මන් දුන්නේ. sin කියලා මන් දුන්නේ. එතකොට sin ACB අනිවාර්යයෙන්ම ඔබ ත්‍රිකෝණික ත්‍රිකෝණයක් ඇඳගෙන තියෙන්න ඕන. ඔක මනසින් කරන්න පුළුවන් වැඩක් එහෙම නෙවෙයි. පැහැදිලිව ඔබ ඉන්න තැනට යනවා පැන්සලින් හෝ පෑනෙන් ත්‍රිකෝණික ත්‍රිකෝණයක් සටහන් කරගන්න. ඒකේ C කියන කෝණයට අත තියාගන්න. එතකොට sin ACB කියන්නේ C කෝණයට අත තියාගන්න. එතකොට sin කියුවම සම්මුඛ පාදයේ වෙදීම කරණේ. එතකොට සම්මුඛ පාදයේ AB. එතකොට කරණය AC. එතකොට AB වෙදීම AC. ඔබට පේනවා එතන එන්නේ අනුපාතයක්. අපි කියනවා මේකට ත්‍රිකෝණමිතික අනුපාතය කියලා. එතකොට ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා ඔබට. ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. එතකොට උසස් පෙළට ගියාම ත්‍රිකෝණමිතික අනුපාත 6ක් ලැබෙනවා. ඒ කෙසේ වෙතත් ඔබට තිබෙන්නේ 3යි. මේ තුන ඉතා පහසුවෙන් ඔබට අසුරවන්න පුළුවන්. එතකොට cos θ කිව්වම. එතකොට මම කලින්ම ඔබට සඳහන් කරා C තියෙන තැන. C શીර්ෂයනේ. C කියන්නේ શીර්ෂය. මම කෝණෙට දැම්ම θ කියලා. එතකොට cos θ කිව්වම ගදෙන්නේ බක. බක කියන්නේ බද්ධ පාදයේ විදීම කරණේ. බද්ධ පාදය ඇවිල්ලා එතකොට BC කරණේ වෙලෙසි. ඒතර කරණේ වෙනස් වෙන්නේ නැහැ. sin කිව්වත් කරණේ එනවා, cos කිව්වත් කරණේ එනවා. ඒතර tan කිව්වම කරණේ සම්බන්ධයක් නැහැ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. සම්මුඛ පාදයේ AB, බද්ධ පාදයේ BC. ඒතර AB බෙදීම BC. ඒතර ඔබට පුළුවන් tan θ කිව්වම සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. AB බෙදීම BC. ඒතර පුතේ පෙළ පොතේ තියෙන ඔබට පෙළ පොතේ තියෙනවා පෙරලා ගන්න ඔබ 19 වෙනි පිටුව පෙරලා ගන්න ඔබ 19 වෙනි පිටුව. එතකොට තියෙනවා sin cos tan අනුපාත යොදාගෙන පාදයක දිග හොයන්න. එතකොට ඒකේ තියෙනවා නිදසුන 1 කියන එක බලන්න ඔබ. නිදසුන 1 තියෙනවා පුතේ AB හා BC පාදවල දිග හොයන්න කියලා. AB සහ BC පාදවල දිග හොයන්න කියලා. අපි ඉස්සලම AB පාදේ හොයන්නේ කොහොමද කියලා බලමු. ඕකේ දීලා තියෙනවා අංශක 30යි සෙන්ටිමීටර 10යි. එතකොට අපි අනුපාතයේ යොදන්නේ අංශක 30 කියන කෝණයට අත තියාගන්න. එතකොට AB පාදය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනි. ඊට පස්සේ අපි ගන්න ඉතිරි පාද දෙකෙන් දන්නා පාදය. එතකොට දන්නා පාදය ඇවිල්ලා AC. එතකොට එන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා එන්නේ. ඒ කියන්නේ සක කියලා එන්නේ. සක කියන්නේ sin. එහෙනම් sin 30. sin 30 සමානයි AB බෙදීම 10 කියන්නේ. එතකොට මේ sin 30 කියන එක පුතේ අපිට පුළුවන් ලඝු පොතෙන් බලන්න පුළුවන්. නැත්නම් අපි ඕවා මතක තියාගන්න ඕන. sin 30, sin 45, sin 60 කියන එක. sin 30, sin 45, sin 60 කියන එක අපිට මතක තියාගෙන යන්න වෙනවා. එසේ නොමැති වුණොත් ඔබට පුළුවන් දීලා තියෙන ලඝු ගණක වගු පොතේ නැත්නම් ත්‍රිකෝණමිතික වගු පොතෙන් ඔබට බලලා අගය ආදේශ කරන්න පුළුවන්. ඒක එසේතත් සාමාන්‍ය පෙළ විභාගේ ලියන ඔයාලා අනිවාර්යයෙන්ම අගයන් 9ක් මතක තියාගෙන යන්න ඕනේ. එතකොට මම මතක තියාගෙන ඉන්නේ මෙන්න මෙහෙමයි. එතකොට ඔබට පුළුවන් sin 30, sin 45, sin 60, cos 30, cos 45, cos 60. ඊළඟට tan 30, sin tan 45, tan 60. එතකොට මම මතක තියාගෙන ඉන්නේ පුතේ cos 60. cos 60. කොස්සට කියන ගොයාලට අමතක වෙන්නේ නෑනේ. කොස්සට ඇවිල්ලා භාගේ කොස්සට භාගේ කොස්සට භාගේද කොස්සට භාගයයි නං සයින් 30 භාගේ. ඒ දෙන්නගේ අතර සම්බන්ධයක් තියෙනවා. ඒතකොට එහෙම වෙන්නේ පුතේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක අපි තුමු C කෝණේ අංශක 30යි නං A කෝණේ අංශක 60ක් වෙනවා. ඒතකොට මේ දෙන්න අතර සම්බන්ධයෙන් අපිට පුළුවන් ලේසි මේ දෙන්න සමානයි කියලා හොයාගන්න. ඒතකොට කොස් 60 භාගයයි සයින් 30 භාගේ. ඒ විදිහට ඔබට පුළුවන් ඒ අගයන් 9ම මතක තියාගන්න. ඒ සඳහා ක්‍රියාකාරකමක් ඔබේ පොතේ 17 සහ 18 පිටුවල තියෙනවා. එතකොට ඒ ටික තමන්ගේ පන්ති භාර ගුරුතුමාගෙන් ගුරුතුමියන් අහගෙන මතක තියාගන්නේ කොහොමද කියලා අහගන්න. එතකොට මම අද සටහන් කරනවා කොස් 60 කියන්නේ භාගයයි සයින් 30 කියන්නේ භාගයයි. අනිත් අගයන් ටික ඔබට පොතෙන් බලාගන්න පුළුවන්. නැත්නම් මම පොඩ්ඩක් සටහන් කරන්න. එතකොට සයින් 45 මූල දෙකෙන් එක. ඊළඟ සයින් 60 දෙකෙන් මූල 3. ඊළඟ කොස් 30 දෙකෙන් මූල 3. ඊළඟ කොස් 45 මූල දෙකෙන් එක. ඊළඟ කොස් 60 අපි දන්නේ එක භාගේ. ඊළඟ tan 30 මූල 3න් එක. ඊළඟ tan 45 එකයි. එයත් මතක තියාගන්න පුළුවන්. tan 45 එකයි. tan 60 මූල 3යි. ඒතර මේවා මේ මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. කොස් 60 භාගයයි නම් sin 30 භාගයයි. ඒතර කොස් 30 ඇවිල්ලා දෙකෙන් මූල 3නේ. එහෙනම් sin 60ත් එයාගේ අනිත් කෝණයේ දෙකෙන් මූල 3යි. ඒතර මැද දෙන්න sin 45 cos 45 සමානයි. මූල දෙකෙන් එකයි. මූල දෙකෙන් එකයි. එතකොට tan ඉන්නෙත් ඒ වගේ සම්බන්ධයක් තියෙනවා. එතකොට tan ඇවිල්ලා මූල 3න් එකයි. ඊළඟ tan 45 එකයි. ඊළඟ tan 60 කියන්නේ අරකේ පරස්පරයේ එන්නේ. මූල 3යි. ඒ විදිහයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් දැන් අර මම කලින් සඳහන් කරපු ගැටලුව නැවත යමු. මම 19 වෙනි පිටුවේ පළවෙනි නිදුසුන. ඒකේ තියෙන ABH දිග ABH දිග හොයන්න නම් මම අංශක 30 කෝණයට අත තියාගත්තා. අංශක 30 කෝණයට අත තියාගත්තම මට පැහැදිලිවම පේනවා AB කියන්නේ සම්මුඛ පාදය, AC කියන්නේ කරණය. ඒතකොට AC දෙන්න සම්බන්ධ වෙනවා කියන්නේ sin. ඒතකොට sin 30 කියන්නේ AB බෙදීම 10. AB බෙදීම 10. ඒතකොට කීයද? sin 30 අර වගේම බලලා ආදේශ කරගන්න. ඒතකොට sin 30 කියන්නේ පුතේ භාගයයි. ඒතකොට sin 30 කියන්නේ භාගයයි. sin 30 වෙනකොට අපි ඊට යටින්. ඒතකොට අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ ළමයි විභාගයේ ඉදිරිපත් වෙන දරුවෝ කළ යුතු දේ තමයි ඔබ ආදේශ කරන දේවල් පොඩි පන්තිවල වගේ ඉදිරියෙන් සටහන් කරන්නේ. පහලින් තමයි ඔබ ඒ සටහන් කරන්නේ. ඒතකොට sin 30 කියන්නේ භාගයයි සමානයි AB බෙදීම 10යි. ඒතකොට අපිට ඕනේ AB එන බෙදීම 10 කියන දේ. මම සමාන ලකුණෙන් අනිත් පැත්තට ගෙනිනව. සමාන ලකුණෙන් අනිත් පැත්තට ගියාම ඒක ගුණ කිරීමේ 10ක් වෙනවා. ඒතර භාගය 10ෙන් ගුණ කරා කියන්නේ සෙන්ටිමීටර් 5යි. ඒතර අපිට AB කියන පාදය සෙන්ටිමීටර් 5යි. AB කියන පාදය සෙන්ටිමීටර් 5යි. ඒතර මේකේ තියෙනවා පුතේ BC පාදයේ දිග හොයන්න කියලා. ඔබට පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාතම යොදාගෙන BC පාදයේ දිග හොයන්න. නැත්තම් පුළුවන් ඔබට ත්‍රිකෝණික ත්‍රිකෝණික පාද දෙකක් ගන්නවා. එහෙනම් ඉතිරි පාදයේ දිග හොයන්න පයිතගරස් ප්‍රමේය යොදා ගන්නත් පුළුවන්. එතකොට ඔබට පුළුවන් ඒ ක්‍රම දෙකෙන් ඕනම එකක් පාවිච්චි කරන්න. දැන් මම ත්‍රිකෝණමිතික අනුපාත ඔබට පුරුදු පුහුණු කළ යුතු නිසා මම මේ ගැටලුව කියලා දෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාත භාවිත. එතකොට එනවා පුතේ cos 30. එතකොට cos කියලා ගත්තේ කොහොමද මම එකපාරම? අංශක 30 කෝණයට අත තියාගත්තම අපිට පේනවා බද්ධ පාදයේ බෙදීම කරණය ගන්න පුළුවන්. හැබැයි බද්ධ පාදයේ බෙදීම කරණය ගන්නත් පුළුවන්. tan 30 හදන්නත් පුළුවන්. එතකොට ලේසි එක තමයි මම භාවිත කරන්නේ. එතකොට BC බෙදීම 10යි. එතකොට cos 30 cos 30 සමානයි BC බෙදීම 10යි. BC බෙදීම 10. එතකොට මේ සටහන ඔබ අනිවාර්යයෙන් අඳගෙන තිබිය යුතුයි. අඳගෙන තිබෙන්න නිකම්ම අහගෙන ඉන්න බෑ. ගණිතය පාඩමක් කරද අනිවාර්යයෙන් කොළයක් සහ පෑනක් ඔබ ළඟ තබාගත යුතුමයි. තේරෙනවද? එතකොට ඔබට පුළුවන් පහසුවෙන් මේවා අඳුර ගන්න. එතකොට පුතේ BC බෙදීම 10. එතකොට අපි බලමු දැන් cos 30 කියන්නේ කීයද කියලා. cos 30 අපි දන්නවා cos 60 භාගයයිනේ. cos 60 භාගය. එහෙනම් ඉතිරි අගය cos 30 ඇවිල්ලා දෙකෙන් මූල 3. cos 30 දෙකෙන් මූල 3යි නම් sin 60 දෙකෙන් මූල 3යි. ඒතකොට ඒව අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය ඔබට ඩග්ගල මතක් වෙන්න ඕනි. මේ විදිහට කටපාඩම් කරගන්න ඕනි. ඒතකොට දෙකෙන් මූල 3යි. දෙකෙන් මූල 3 සමානයි BC බෙදීම 10යි. ඒතකොට බෙදීම 10 මම අනිත් පැත්තට ගෙනින්චම ගුණ කිරීමේ 10 වෙනවා. ඒතකොට 2යි 10යි සුළු කරාම අපිට පේනවා උත්තරේ 5යි මූල 3යි කියලා. 5යි මූල 3යි කියලා. එතකොට මූල ලැබෙන උත්තර ඔබට නිතර ලැබෙනවා. තේරෙනවද? එතකොට ඔබගේ 11 පොතේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා කියන එක යටතේ අපි දන්නවා කරණි කියලා පාඩමක් ඔබට උගන්වනවා. කරණි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම. ඒ කියන දේවල් ඔබට උගන්වලා තියෙනවා. ඒ නිසා ඔබ බය නැතුව මෙම ගැටලු විසඳන්න ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට මම දැන් අද සාකච්ඡා කරන්න බොහොමත්ම අමාරු කියලා හිතන පාඩමක්. නමුත් මේක කලින් ඔබ වෙත ලබා දිය යුතු නිසා තමයි මම ඔබගේ 3 වෙනි පෙළ පොත් තිබෙන 18 වෙනි පාඩම තෝරගත්තේ. එතකොට මට මතකයි පුතේ මම කලින් 6-7 පන්ති වලට මම පාඩමක් කරා දාර්ශක කියලා. එම දාර්ශක පාඩමේදී අසා සිටි දරුවෝ මට ගොඩක් SMS කරලා තිබ්බා. මම බොහොම ආඩම්බර වෙන ඒ ගැන ඒ සියලුම දරුවන්ට ඌව ගුවන් විදුලි සේවයේ ඒ වැඩ කිරීමට ලැබීමත් සමගම ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා නැවතත් ඔබට 10 11 පන්ති දරුවන්ට තා කුඩා ප්‍රශ්නයක් මම යොමු කරනවා. ඔබට මම යොමු කරනවා පෙළපොතේ පිටුව 20, පෙළපොතේ පිටුව 21, පිටුව 21 නිදසුන 2. නැවතත් මම සඳහන් කරනවා පෙළපොතේ පිටුව 21 දෙවෙනි ප්‍රශ්නේ C කොටස. sin 60 එකතු කිරීම, cos 30 එකතු කිරීම, tan 60. අන්නේ කියන ප්‍රශ්නේ පිළිතුරු 0.77, 44, 54, 689 කියන මගේ දුරකථන අංකයට SMS කරන්න කියලා. SMS කරනකොට ඌව රේඩියෝ නැත්තම් UR ස්තන පිළිතුර UR ස්තන 1 ස්තන පිළිතුර ලෙස සටහන් කරන්න. නැවතත්ම කියනවා sin 60 එකතු කිරීම cos 30 එකතු කිරීම tan 60 කියන එකේ පිළිතුර 0.77, 44, 54, 689 කියන මගේ දුරකථන අංකයට UR ස්තන 1 ස්තන පිළිතුර සටහන් කර එවන්න. එතකොට පුතේ මම දැන් සාකච්ඡා කරේ ඔබට වගුව, ත්‍රිකෝණමිතික වගුව භාවිතා නොකර ගැටලුවක් විසඳන ආකාරය. අපි දන්නවා ඔය එක ගැටලුවකින් ඔය කියන දේවල් සියල්ල ඔබගේ සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් මේ ලබා ගන්නා කුතුහලේ ඔබගේ ගුරුතුමිය සහ ගුරුතුමා ළඟට ගොස් තමන්ගේ ගැටලුවක් තිබෙනවා නම් එතුමන්ගෙන් අහගෙන ගුරුබවතුන්ගෙන් අහගෙන निराකරණය කරගන්න. මම තව එක ගැටලුවක් පමණක් ඔබට අද දිනේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. පිටුව 29 ට පෙරලා ගන්න පුතේ. ඒකෙත් තියෙනවා 29 නිදසුන 1 කියලා ගැටලුවක්. ඒකේ තියෙනවා අංශක 57 කලා 32 කියලා. එතකොට කලා 32 කියන්නේ එක අංශකයක් කලා 60කට බෙදෙනවා. එතකොට අංශක 57 භ්‍රමණය වෙලා තවත් කලා 32ක් භ්‍රමණය වෙලා තියෙනවා. එම කෝණයට මම අත තියාගත්තොත් ඔබට පේනවා AB පාදයේ සෙන්ටිමීටර 10ක් කියලා දීලා තියෙනවා. ඒක හොයන්න කියන්නේ AC පාදේ. AC පාදේ තමයි ඔබට හොයන්න කියලා තියෙන්නේ. එතකොට අත තියාගත්තම ඔබට පැහැදිලිව පේනවා සම්මුඛ පාදේ සම්බන්ධ වෙනවා, කර්ණයේ සම්බන්ධ වෙනවා. එතකොට සක කියන්නේ සයින්. සක කියන්නේ මොකද්ද? සයින්. සයින් 57 කලා 32 සමානයි. එතකොට ඔබට පෙරලන්න පිටුව 30 වෙනි පිටුව ඔබට පෙනවා AB බෙදීම AC. එතකොට 10 බෙදීම AC. එතකොට අපි දන්නවා අපිට හොයාගන්න ඕනේ AC. එන බෙදීම AC අනිත් පැත්තට දැම්මම ගුණ කිරීමේ AC වෙනවා. එතකොට ගුණ කිරීමේ සංඛ්‍යාව සමාන ලකුණින් අනිත් පැත්තට දැම්මොත් බෙදීම එනවා. ඒ කෙසේ වෙතත් ඔබට දැන් sin 57 කලා 32 ඔබ එමාගියම් මතක තියාගන්න බෑ. ඒව ඔබට බලන්න වෙන්නේ ඔබේ පෙළපොතේ ප්‍රකෘති sin කියලා වගුවක් තියෙනවා. 148 සහ 149 පිටුව පෙරලා ගන්න. ඒකේ පළවෙනියෙන්ම තියෙනවා බිංදු ඉඳන් පටන් ගන්න තීරුව පහල. ඊළඟ දෙවෙනි පිටුවට යන. ඒකේ තියෙනවා 45 ඉඳන් පහලට අංශක 89 වෙනකම්. එතකොට අංශක 57 නේ තියෙන්නේ. අපි දැන් බලාගෙන යනවා එම තීරුවේ පහලට අංශක 57. අංශක 57. ඊට පස්සේ අපි උඩ තීරුවේ උඩ පේළියේ බලනවා අංශක 30. එතකොට අංශක 57යි අංශක 57යි කලා 30 කියන්නේ 32ක් නේ අපිට ඕනේ ඉස්ලාම අපි බලන්නේ 30යි. අංශක 57යි කලා 30 බලන්නේ. එතකොට එනවා 0.0. එතකොට බිංදුව මං හොයාගත්ත අර එම පිටු උඩම තියෙනවා බිංදුව යොදලා. එතකොට මේ පිටුවේ සෑම තැනකම බිංදුව තමයි ලැබෙන්නේ. එතකොට හැබැයි ටැන්ජන වගේ වෙනස් මතක තියාගන්න. එතකොට 0.84යි 34. එතකොට 57 පේලිය දිගේම මං යනවා මධ්‍යාන්තර තීරයට. මධ්‍යාන්තර තීරයේ උඩම පේලිය තියෙනවා කලා 1, කලා 2, කලා 3 කියලා. අන්න ඒකේ බැලුවම කලා 2 කෙලින් පහළට බලනවා 57 කෙලින් එන විදිහ. එතකොට තවත් 3ක් එකතු කරන්න කියලා තමයි කියන්නේ. ඔබට ලැබෙනවා 0.84යි 37 කියලා. එතකොට මම අර sin 57යි කලා 32 වෙනකොට දාගන්නවා 0.84යි 37 කියලා. එතකොට පුතේ දැන් මේ ගැටලුවේ ප්‍රශ්නයක් එනවා දැන් ඔබට. ඔබට එන්නේ AC කියන්නේ 10 බෙදීම දශම ස්ථාන 4ක් සහිත සංඛ්‍යාවකින් ඕනි බෙදන්න. එතකොට අපි දන්නවා දශම ස්ථාන 4ක් සහිත සංඛ්‍යාවකින් බෙදන්න ඔබට සෑහෙන අමාරු බව. එතකොට මේ කොටස කරන්න ඕනේ අපි ඔබට කියලා දුන්නා මම හිතන්නේ මේ වෙනකොට සෑම පාසලකම දර්ශක පාඩම ඉවර ඇති. එතකොට ඔබට පුළුවන් ලඝු ගණක ඔබේ තුන්වෙනි පාඩමේ 90 ඔබට පුළුවන් මෙම සංඛ්‍යා දෙක බෙදාගන්න. 10.84යි 37 කියන සංඛ්‍යාවෙන් බෙදුවම පුතේ ඔබට ලැබෙන්නේ 11.85ක්. 11.85ක්. ඒක දශම ස්ථාන දෙකකට තමයි පිළිතුර ලැබෙන්නේ. එතකොට ඔබට ඕන නම් පුළුවන් දශම ස්ථාන එකට උනත් වට යන්න. එතකොට 11.9ක් වෙනවා. 11.9 පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වොත් එහෙම 12ක් වෙනවා. එතකොට AC සමානයි 12යි කියලා ගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා ගැටලු විසඳන කොටසක් තියෙනවා. ත්‍රිකෝණමිතික වගු භාවිතා නොකොට මතකෙන් ගැටලු විසඳන කොටසකුත් ඔබට තිබෙනවා. එතකොට අද දිනේදී බොහොමත්ම ස්තුති මාත් සමග මෙම පාඩම සම්බන්ධ වුණාට කිසියම් හෝ ගැටලුවක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉහත මං සඳහන් කරපු මගේ දුරකථන අංකේ විමසා ගැටලු විසඳා ගන්න. ඉතින් දුවේ පුතේ අද දිනට මගේ පාඩම මම අවසන් කරනවා. නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තු. බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ ගණිතය පාඩම ඔබට කියලා දුන්නේ දියතලාව මධ්‍ය මහාවිද්‍යාලයේ ශාන්තිලාල් ගුරුපියාණන්.
ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්